සාරද 2000 විශ්ව වසරේ 7 වෙනි මාසේ අද 12 වෙනිදා භාවනා වැඩසටහන එදිනදා ජීවිතයේ නොයෙකුත් භාවිතාවන් වල යෙදෙමින් සිටින අප විශේෂ භාවනාවක භාවිතාවක මේ වැඩසටහනේදී අපි යෙදෙනවා. ඒ තමයි නිර්වාණ භාවනාව. විරාග භාවනාව. නිරෝධ භාවනාව. ලෝකෝත්තර භාවනා ආදී වශයෙන් වඩනවා. ඒක අලුත් ශක්තියක්, අලුත් මාවතක්. බුදුරජාණන් වහන්සේලා අවදි කර දුන්නු මාවත. ඒ මාවතේ ගමන් කරන විට වීත රාගී, වීත දෝෂ, වීත මෝහ බවට පත් වෙනවා. සිතෙන් ලෝකෙට ඇලෙන්නේ. සිතෙන් ලෝකෙට ඇලෙන්නේ වීත රාගයි. සිතෙන් ලෝකෙත් එක ගැටෙන්නේ. ගැඹුරු සිත, අපේ යටි සිත, ආත්ම සිත ලෝකෙත් එක ගැටෙන්නේ, ලෝකෙත් එක්ක ඇලෙන්නේ. ඒ සිත මේ ලෝකෙට මුලා වෙලා නැහැ. වීත රාගයි, වීත දෝසයි, වීත මෝහයි. එනිසා මානසික විමුක්තියක් ලබනවා. චේතෝ විමුක්තියක් ලබනවා. ඒ චේතෝ විමුක්තිය අපි හැමදෙනාටම සුවය එළවන, ශාන්තිය දනවන කාරණයක් බවට පත් වෙනවා. ලෞකික මාර්ගයේ ගමන් කරන ආකාරය එක විදියක්. ලෝකෝත්තර මාර්ගයේ ගමන් කරන විදිය තවත් විදියක්. මේ දෙආකාරයම මනාවට හගන්තුව. ලෞකික මාර්ගයේ ගමන් කරන විදිය ඔබගේ අත්දැකීමෙන් ඔබ තේරුම් ගන්න. ඒ කියන්නේ අපි රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ එකතු කරගත්ත විදිය. ලෝභ, ද්වේෂ, මෝහ එකතු කරගත්ත විදිය. එදිනෙදා ජීවිතයේ කරන දෙයක් නිසා අමුතුවෙන් පාඩමක් ඉගැන්විය යුතු නැහැ. තමන් කරන කියපු කරගෙන ආපු වැඩපිළිවෙල මතක් කරගන්න. එහෙමනම් ලෞකික ක්‍රමවේදය කියන්නේ ඒකයි. එහෙමත් නැත්නම් මේ මොහොතේ මේ පවතින විදිය ඉගෙන ගන්න. ඒක තමයි ලෞකික ක්‍රමවේදය කියලා කියන්නේ. ලෝකෝත්තර ක්‍රමවේදය. ඒ ගමන් කරන ආකාරය තුලින් ලෝකෝත්තර ක්‍රමවේදය ඉගෙන ගන්න පුළුවන්කමක් තියෙනවා. ඊට හාත්පස වෙනස් කිව්වහම හරි අපි. හාත්පස වෙනස් කියලා කියන්නේ හැම අතකින්ම ගැළපීමක් නැහැ කියන එක. හැම අතකින්ම ගැළපීමක් නැහැ. ලෝකෝත්තර මාර්ගයේ ගමන් මඟ ලෞකික මාර්ගයේ ගමන් මඟත් එක්ක හාත්පසම ගැළපීමක් නැහැ. හැම පැත්තෙම ගැළපීමක් නැහැ. ලෞකික මාර්ගයක ගමන් කිරීම සඳහා යමක් භාවිතා කරයිද, ඒ කිසිදු දෙයක් ලෝකෝත්තර මාර්ගය සඳහා භාවිතා කරන්නේ නැත. බලන්න මොනතරම් සංකීර්ණද, මොනතරම් ගැඹුරුද ඔය කාරණය විශ්ලේෂණය කර දැන අවබෝධ කර ගැනීම. එහෙමනම් පින්නතුනේ මොනවද මේ හාත්පස වෙනස් අනුගමනය කිරීම? වචන වලින් කතා කළොත් බොහෝ වචන කතා කරන්න වෙන නිසා ඔබ අත්දැකීම් තුළින් එය හඳුනා ගන්න. ඇයි මේ අපට ලෞකික මාර්ගයට වඩා වෙනස් මාර්ගයක් පෙන්වා වදාරන්නේ ඇයි කියලා අපි තේරුම් ගන්න ඕන. ඇයි අප වෙනස් මාර්ගයක් අනුගමනය කරන්නේ? මායාකාරී මාර්ගයෙන් නිදහස් වෙලා මායාවක් නැති මාර්ගය තුළ ගමන් කිරීම උදෙසා. මොකද්ද මේ මායාව? මායාව මායා මන කියන්නේ මායාවක්. මාය කියන්නේත් මායාවට. මායාව කියන්නේ රැවටීම. දකින දෙයක් තිබුණාට එහි එවන් වූ අර්ථයක් නැති බැවින් ඒක මායාවක්. දේ දුන්නක හැඩේ මායාවක්. මායා වර්ණ ටිකක් පේන්නේ. මිරිංගුවක ජලය මායාවක්. මායාකාරී හැඩයක් තියෙන්නේ. ඒ අපිට පේන දේ ඒ තුල නෑ. ආන් ඒ වගේ මේ මිනිස්යාට මේ තමන්ගේ හිත ඇතුලේ, මන ඇතුලේ මේ පේන සිතිවිලි ධාමය තුළ, සම්ප්‍රදාය තුළ ඒ දකින දේ නැහැ. ඒකට ප්‍රබල උදාහරණය තමයි මම කියලා දැනීම. මම කියලා දැනීම තිබුණාට මම කියලා කෙනෙක් හොයාගන්න පුළුවන් කමක් නැහැ පිටතින්. දැන් බලන්න කාටත් මම කියන දැනීම මොනතරම් ප්‍රබලව දැනෙනවද? තාම සංකීර්ණ ප්‍රශ්නය. තාම ප්‍රබල ලෙස මම කියන දැනීම ඔන්න දැනෙනවා. අපි හඬවන, කේන්ති ගස්සන, බය හිතවන, ජීවිතයේ විවිධ ස්වරූපයන් ඇති කරවන මම කියන හැඟීම. ඒ නිසා තමයි ඒ සියලුම හැඟීම් ඇති කරගන්නේ, උද්දීපනය කරන්නේ. එහෙත් කෝ මමකෝ ඔබෙන් ඔබ විමසා බැලිය යුතුයි. කෝ මම අවිද්‍යා රසයක් තියෙනවා පෙනතුනේ, සත්‍ය රසයක් තියෙනවා. හැබැයි අවිද්‍යා රසයක් විඳින විදියට නෙමෙයි සත්‍ය රසය විඳින්නේ. අවිද්‍යා රසයක් විඳින්නේ වේදනාවෙන්. සත්‍ය රසයක් විඳින්නේ අවේදනාවෙන්. වේදනා නැතුව. එහෙමනම් මේ වේදනා නැතිකමට තමන් කැමති වෙන්න ඕන. විඳින්නේ නැතිකමට කැමති වෙන්න ඕන. මේකට කියනවා අවේදීත රසය. විමුක්ති රසය කියන වචන පාවිච්චි කරන බොහෝ දේවල් ජීවිතවල විඳලා විඳවලා එපා වෙච්ච උදවිය මේ රසය හොයාගෙන ගිහිල්ලා මෙන්න මේ අවේදීත රසය, නිරෝධ රසය, විමුක්ති රසය මුල් කරගෙන වාසය කරනවා. ඒක රසවත් බවට පත්වන්නේ ඒ දුකට පෙරලෙන නැති නිසා. වේදනා රසය ඕනම වෙලාවක දුක් වේදනාවකට පෙරලෙන්න පුළුවන්. ඒ ගැන විචිකිච්ඡාවක් තියෙනවම තමයි. හෙත් මේ අවේදීත රසය කවදාවත් දුකට පෙරලෙන්නේ නැහැ. අවේදීත රසය දුකට පෙරලෙන්නේ නැහැ. විමුක්ති රසය දුකට පෙරලෙන්නේ නැහැ. ලෝකෝත්තරත්වය කවදාවත් දුකට පෙරලෙන්නේ නැහැ. ඒ නිසා ලෝකෝත්තර රසය, විමුක්ති රසය අපිට වැදගත් වෙනවා. ජීවිතේ හිතනවා අපි අත්හරින්න දෙයක් අපිට තියෙනවා කියලා. ඒකත් මුලාවක්. ජීවිතේ හිතනවා අපිට අල්ල ගන්න දෙයක් තියෙනවා කියලා. ඒකත් මුලාවක්. ඇත්තෙන්ම අපිට අල්ල ගන්න දෙයක්වත් නැහැ, අත්හරින්න දෙයක්වත් නැහැ. ඒකයි සත්‍ය. ඒ සත්‍ය අනුගමනය කළා නම් එයා වීතරාගී, වීත දෝෂ, වීත මෝහ වෙනවා. එහෙමනම් රාගී වෙලා තියෙන අල්ල ගන්න දෙයක් තියෙනවා කියලා හිතිලා. දෝෂී වෙලා තියෙන්නේ එකකට ඇලීම ප්‍රගුණ වෙනකොට තව සතුරු බලවේගයක් ඒකට හට ගන්නවා. එවිට ඒකට ගැටීමක් හට ගන්නවා. ඇලීම් පවත්වන්න සිද්ධ වෙන්නේ ගැටීම් සමග. ගැටීම් වැඩි වෙන තරමට ඇලීම් වැඩි වෙනවා. ඇලීම් වැඩි වෙන තරමට ගැටීම් වැඩි වෙනවා. ඇලීම් ගැටීම් අතර මුලාව නිරතුරුවම පවතිනවා. මුලාව නිසා තමයි ඇලීම් ගැටීම් පවතින්නේ. මේ තුනත් එකට අවිනිර්භෝගිකව පවතින වෙන්කල නොහැකි ධර්මතා තුනක්. ලෝභ, ද්වේෂ, මෝහ. කෙනෙක් පූර්ණ විදර්ශනාවකින් හඳුනා ගන්නු ලබනවා මෙහි ප්‍රගුණ කළ යුත්තා, ගත යුක්තා, විභජනය කළ යුත්තා, බෙදාවෙන් කළ යුක්තා, ඇලිය යුත්තා, ගැටිය යුක්තා, මුලාවිය යුත්තා මෙහි නැත. ආන්න ඒකට පිනතුරින් ලෝකෝත්තර ඥානය කියලා කියන්නේ. ලෝකෝත්තර ඥානයෙන් බලද්දී ඔන්න ඔහොමයි පේන්නේ. ලෝකෝත්තර ඥානවලින් බලද්දී ඔන්න ඔහොමයි පේන්නේ. එහෙමනම් කලබල වෙන්න දෙයක් නැහැ. ලෝකෝත්තර ඥානයක ගමන් කරන හරීම ලේසි. මේ ලෝකේ තියෙන ගමන් මාර්ගවල ලේසි මහා පහසුම මාර්ගය මොකද්ද කියලා අහුවොත් මම නම් කියන්නේ ආර්ය අෂ්ටාංග මාර්ගය තමයි. ලෝකෝත්තර මාර්ගය තමයි මේ ආර්ය ප්‍රතිපදාව තමයි පහසුම සැහැල්ලුම මාර්ගය. පින්නතුන් දන්නවද මේ ලෝකේ වටිනාම දේවල් අපිට ලැබිලා තියෙන්නේ නොමිලේ. අපිට වටිනාකම් වලට ලැබෙන්නේ ඇත්තෙම නොවටිනා දේවල්. ඒ වගේ නිර්වාණයත් පින්නතුනේ නොමිලේම ලැබෙන දෙයක්. එහෙම තියෙනවා බණ පොතේ සඳහන් වෙලා. මේ ලෝකයේ නොමිලේ ලබාගත් එකම දේ නිර්වාණ ධාතුවයි කියලා. ඒ වගේම වීරියෙන් තොරවයි නිර්වාණ ධාතුව අවබෝධ කරගත්තේ. වීරිය යුක්තව නෙමෙයි, වීරිය කරන්නේ නැතුව තමයි නිවන් දැකලා තියෙන්නේ. සංස්කාරක පොදියක් කරපින්නගෙන යන්න තමයි පින්වත්නි වීරිය අවශ්‍ය කරන්නේ. ඒක මේ සංස්කාර පොදියක් කර තියාගෙන යන්නේ නැති ගමම් මගකට වීරිය අවශ්‍යද? වීරිය අවශ්‍ය නැහැ. එහෙමනම් වීරියෙන් තොරවයි මුදුරජානන් වහන්සේලා මහරහතන් වහන්සේලා ධර්ම අවබෝධය කරලා තියෙන්නේ. එහෙමනම් දැන් අපිට අවබෝධ නොවන්නේ ඇයි? ඔබ තවමත් වීරිය කරමින් සිටින නිසා. ඔබ තවමත් වීරිය කරමින් සිටින නිසා ඔබට අවබෝධ වෙන්නේ නැත්තේ. කුමකටද වීරිය කරන්නේ? ඔව්, නිවන් දකින්න ඇවිදින් මට නිවන් දකින්න ඕනේ. මේකේ මමෙක් ඉන්නවා, එයා සතර අපායෙන් බේරගන්න ඕනේ. එයාව දිව්‍ය ලෝකයට දාන්න ඕනේ. එයා සුමනා සුජාතා පත්මා යසෝදරා වගේ උප්පලවන්නා වගේ ලස්සන ධනවත් මහද්දන මහසිටුවරුන් වගේ වෙන්න කරන්න ඕනේ කියන ඔන්නෝ ටික තමයි බෞද්ධයෝ ළඟත් අනිත් ආගමිකයෝ ළඟත් පවතින්නේ. ඉතින් අන්නේ සඳහා වීරයක් පවතිනවා. ඒ වීරය තියෙන තුරු නිවන් දකින්නේ නැහැ. ඒ වීරය තියෙන තුරු නිවන් දකින්න ඔබ යම් මොහොතක වීරය අත්හරයිද, එතනම එක ක්ෂණයෙන්ම නිවන් දකින්නවා. දැන් බලන්න ඔබ ඔය දැනුත් ඉන්නේ වීරයෙන් තොරවද කියලා. කොච්චර සංස්කාරක පොදියක් කරපින්නගෙනද ඔය ඉන්නේ. ඉතින් ඕකට වීරිය අවශ්‍යයි. උසුලාගෙන ඉන්න, දරාගෙන ඉන්න වීරිය අවශ්‍යයි. තථාගත මාර්ගයේ ආර්ය මාර්ගයේ කවරක් නම් දරාගෙන උසුලාගෙන යන්නද? තථාගත මාර්ගයට පිවිසෙන කෙනා පින්නතුනේ සෝවාන් මාර්ගයට හරි පිවිසෙන කෙනා අඳුන ගන්න දෙයක් තමයි ඇලෙන්න ගැටෙන්න දෙයක් නෑ මේ ලෝකේ කියන කාරණය. උහුල ගන්න දෙයක් නෑ, දරා ගන්න දෙයක් නෑ, මතක තියා ගන්න දෙයක් නෑ, රැගෙන යන්න දෙයක් නෑ මේ තුල කියලා දකින්නකම තමයි ඒ සෝවාන් මාර්ගය. ඒක එහෙම පිළිගන්න බැරි නම් පින්නතුනේ අපේ පින්නතුන් කියවා බලන්න ඕන මේ නිබ්බාන සූත්‍රය. දැන් බලන්න නිබ්බාන සූත්‍රයේ කියන දේ තියෙන දෙයක්. මෙහි හිරුසඳු නැත. උභෝ චන්දිම සූර්යා. සත්‍ර පහම් වික්කවේ නේව අහගතින් වදාමේ. මහණෙනි එතට පැමිණීමක් නැත. පැමිණෙන්නනේ වීරිය අවශ්‍ය. පැමිණීමක් නැත. නගතින් එතනින් යෑමක් නැත. නටිතින් එතන සිටීමක් නැත. එහෙනම් වීරිය ඕනද? එන්නෙත් නැහැ, යන්නෙත් නැහැ, ඉන්න කෙනෙකුත් නැහැ. නචුතින් චුතවීමක්, මැරීමක්, මේ පරලෝය යාමකුත් නැහැ. එවන එතන ඉන්නත් වීරිය අවශ්‍ය නැහැ. න උප්පත්ති, නැවත නැවත ඉපදයක්, සංස්කාරකයන්ගේ ක්ෂයවීමක් වෙනස් වීමක් එහි දක්නට නැහැ. එන වීරිය අවශ්‍ය නැහැ මේව රැක ගන්න කියලා වීරිය අවශ්‍ය නැහැ. අපතිත්තං ඒ නොපිහිටි තනක්. පිහිටලා ඉන්න තමයි වීරිය වුණ. දැන් ওই පුටු උඩ පිහිටලා ඉන්නත් යම්කිසි වීරිය සමුදායක් මේ මොහොතේ වැඩ කරනවා. කොඳ ගෙලින් තියාගෙන ඉන්න, අතපය පිළිවෙලට තියාගෙන ඉන්න, ඈ පුටු වැටෙන්නේ නැතුව ඉන්න වීරියක් ක්‍රියාත්මක වෙනවා. එහෙම නැත්තම් ඉන්න පුළුවන්ද නේ? සිහිය සහ අවදිය තීර නිසා තමයි ඉන්නේ. නැත්තම් නිඳ ගියොත් පුටුවෙන් පල්ලෙහාට වැටෙන්න පුළුවන්. අනාරම්භන මේතම්, මේක අරමුණු කරන්න බෑ. අරමුණු කරන්නනේ වීරියක් අවශ්‍ය කරන. එහෙමනම් අරමුණක් නැති දෙයක් ගන්න වීරියක් අවශ්‍ය වෙන්නේ නෑ. ඒසෝ අන්තෝ දුක්ඛස්සමාති. ඒසෝ අන්තෝ දුක්ඛස්සමාති, මේක තමයි දුකෙහි කෙළවර. දැන් හරි නේද පින්නතුනි? දිට්ටි වඩන්න වීරිය ඕන. සම්මා දිට්ටිය වඩන්න වීරිය ඕනේ. සංකල්ප වඩන්න වීරිය ඕන. සම්මා සංකප්පේ වඩන්න නම් වීරිය ඕනේ. වචන වලට වීරිය ඕන. සම්මා වාචා වලට නම් වීරිය අවශ්‍ය නැහැ. කම්මන්ත වලට නම් වීරිය ඕන. සම්මා කම්මන්ත වලට නම් වීරිය ඕනේ නැහැ. ආජීව වලට නම් වීරිය ඕන. සම්මා ජීවයට නම් වීරිය ඕනේ නැහැ. වායාම වලට නම් වීරිය ඕන. සම්මා වායාමට නම් වීරිය ඕනේ නැහැ. සතියට නම් වීරිය ඕන. සම්මා සතියට නම් වීරිය ඕනේ නැහැ. ඔන්න ඕක විශේෂයෙන් අඳුන ගන්න. එහෙමනම් ඔබ වීරියෙන් පැවැත්වුවනම් ඒ පවත්වා තියෙන්නේ සතිය. වීරියෙන් තොරව දෙයක් පැවැත්වුවනම් සිහියක් අන්න ඒකට තමයි කියන්නේ සම්මා සතිය. සමාධිය වඩන්නට නම් වීරිය උවමනාමයි. ඒත් සම්මා සමාධිය වඩන්නට නම් වීරිය උවමනා නැහැ. එහෙමනම් ඔබ වීරියෙන් වඩා තිබෙන්නේ සමාධි. වීරයෙන් වඩලා තියෙනවා නම් ඒ වඩලා තියෙන්නේ සමාධි. සම්මා සමාධියට නම් වීරිය උමනා නෑ. එහෙමනම් අපි දැන් නිබ්බාන සූත්‍රයේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ වීරිය නොමැති අවස්ථා ටික ඉගෙන ගත්තා. ධර්මයේ ගැඹුරු වුණාට නොතේරෙනවා වුණාට කියලා තියන්නම්. එතකොට පින්නතුන්ට ඒ ගැන හිතලා හිතලා එතෙන්ට එන්න පුළුවන්. ඒ නිසා පින්නතුන් ඉන්න තත්ත්වයට වඩා හැම මොහොතකම ඉහලින් තේරුම් ගන්න අපහසු ඉලක්කයක් ලබා දීම තමයි අපේ වගකීමයි. يعني තේරුම් ගන්න අපහසු කියන එකෙන් අදහස් කරන්නේ අපි මේ තේරුම් ගත යුතු මාර්ගයේ උසස් මට්ටමක්. තේරුම් ගන්න ටිකක් අමාරු වෙන්න පුළුවන්. නමුත් ඔබේ නිවැරදි ආකාරයෙන් ධර්මානුකූලව සිත පිහිටීමෙන් මේ தත්ත්වය අවබෝධ කරගන්න පුළුවන්. පින්නතුනේ නිර්වාණ මාර්ගය අවබෝධ කර ගැනීම සඳහා අනුගමනය කළ යුතු භාවනාව කුමක්ද? බුද්ධ ශාසනයේ තියෙන අභාවිතා ධම්මා කියලා එකක්. භාවිතා නොකිරීමයි පුරුදු කරන්න තියෙන්නේ. ලෞකික වචනගත කල්හි කියවෙනවා භාවිතා නොකිරීම පුරුදු කරන්න ඕන කියන වගේ වචනයක් කියවෙනවා. නමුත් මේ වචනය ශූන්‍ය වෙනවා, දුරු වෙනවා හරියට තේරුම් ගත්තොත්. ලෞකික වහරෙන් වචනය ගලා ගියත් පරමාර්ථයට එන විට වචන සුන් වෙලා අර්ථය ගොඩනගා ගන්න පුළුවන්. බුදු අභාවිතා කරන එක මොකද්ද? භාවිතා කරන්න තියෙන එක නේද? අන්න ඒකයි. දැන් පින්නතුන්ට ආර්ය මාර්ගය කියන්නේ මොකක්ද කියලා වැටහෙන්නේ ඇති. එහෙනම් කාලේ නාස්ති වුණා නම් වැරදි මාවත්වල සිත පීටියානම් ගමන් කළානම් දැන් ඔන්න හරියට සිත පිහිටා ඇති. ඔන්න ඔය අවේදී තත්වය අපි හැමෝම පුරුදු කරමු ටික වෙලාවක්. ලෞකික වචන ලෝකෝත්තර ධර්මයේ කියන්න තරම් සුදුසු වචන නොවේ. දැන් ආයිත් කියුණා අපි ඕක පුරුදු කරමු කියලා. ඉතින් පුරුදු කරමු කියන තැනට එකතු වුණොත් ඒ වචනේ බිඳගන්නේ නැතුව, ඒ වචනේ විනාශ කරන්නේ නැතුව පුරුදු කරමු තේන තැනටපත් වුණොත් යහපහු වීරිය යොදලා, සතිය යොදලා, දිට්ඨිය යොදලා, සංකල්ප යොදලා, වචන යොදලා එතන ආපහු ආජීවයේ වායාමයේ යොදලා වැඩ පටන් ගන්නවා. ඉතින් වැරදි ගමනක් යනවා. සම්මා පනහිතං චිත්තං කියන වගේ සම්‍යක් ගුණෙහි පිහිටවා ගන්න දක්ෂ වෙන්න ඕන. ඉතින් මේ වචන සමහර ඒවා බිඳලා අයින් කරලා අර්ථය මතු කර ගන්න දක්ෂ වෙන්න ඕන. නැත්නම් අපි පුරුදු කරමු කියනකොටම හරි පැටි ගහලා පුරුදු කරමු. මෙතෙක් වෙලා අපේ පින්නතුන්ට කියලා දුන්නේ පුරුදු කරන්න දෙයක්ද? මෙතෙක් වෙලා ස්වාමින් වහන්සේ කියලා දුන්නේ භාවනා කරන්න දෙයක්ද? එහෙමයි කියලා හිතෙනවා නම් අපිට පුරුදු කරන්න දෙයක් දුන්නා කියලා හිතුණා නම් භාවනා කරන්න දෙයක් දුන්නා කියලා හිතුණා නම් ඔබ ස්වාමීන් වහන්සේගේ ධර්මයෙන් දෘෂ්ටියක් අරගෙන තියෙනවා. මෙන්න මේ වගේ ගැඹුරු කාරණා නිසා තමයි අපිට මේ චෝදනා එන්නේ. මිනිසුන් තේරෙන්නේ නැති වෙනකොට කියන්නේ විකෘති කරනවා කියලා. තේරෙනානේ? ඒවා හරි ගැඹුරුයි. සාමාන්‍ය පුහුදුන් මිනිසුන්ට ගිහි පැවිදි දෙපාර්ශ්වයට මේක තේරෙන්නේ නැහැ. තේරෙන්නේ නැති වෙච්ච ගම ඉතින් දේශකයාගේ ඇඟට තමයි මිරිස් සඹරන්නේ. මේක හරි ගැඹුරු කාරණයක්. මෙතෙක් වෙලා ස්වාමීන් වහන්සේ ඔබට පුරුදු කරන්න දෙයක්, භාවනා කරන්න දෙයක් දේශනා කරාද? එහෙම ගත්තනම් ඔබ අරගෙන තියෙන සංකල්පයක්, ඔබ අරගෙන තියෙන දෘෂ්ටියක්. බරපතල වැඩි නැද්ද? එහෙනම් මේ සාන්නාංශ දේශනා කරන්නේ දර්ශනය. ඒ දර්ශනයට පාත්‍ර වීම උදෙසා වන මාර්ගයක්. ඔබට තියෙන්නේ ස්වාමීන් වහන්සේගේ වචනෙහි යථාර්ථය මොකද්ද කියලා හොඳින් හඳුනා ගැනීම. අන්න ඒකට වීරයක් ඕන. මොකද්ද මේ ස්වාමීන් වහන්සේ දේශනා කළේ කියන කාරණේ තේරුම් ගන්න වීරයක් කරන්න. හැබැයි මම දර්ශනය තුලදී පැහැදිලි කළා වීරයක් නෑ කියන කාරණේ. මේක මේ ආකාරයෙන් දේශනා කරන්න නැතුව පින්නතුනේ ලෝකෝත්තර ශක්තියන් අවදි කරගන්න අමාරුයි. එහෙම නාර ලෞකික හාමුදුරුවරු ලෞකික බණ කියන විදියට ඔබේ සංඥාව විඥානය පුරවන්න තියෙන දැනුමේ කතන්දර වලින්, දිව්‍ය ලෝක වලින්, සක්දෙවිඳු කියලා මොකක්ද එකෙක් මවලා ඌ දැකලත් නැහැ, දන්නේ නැහැ. ඉතින් ඉමේජ් එකක් ඔළුවේ හදන්න ඕනේ. ඉතින් සක්දෙවිඳු ඉන්නවා, මේ ඉන්නවා, පිරිවර ඉන්නවා, අර දෙයියෝ ඉන්නවා, මේ හතරවරන් දෙයියෝ ඉන්නවා. කී කියා හතරවරන් ගහනවා. ඇති මොකද බුදුහාමුදුරුවෝ පෙන්වුවේ පින්නතුනේ සාන්දීතිකෝ අකාලිකෝ ඒහිපස්සිකෝ කියන ධර්ම ටික. එහෙනම් මේ කියන ධර්මතාව ටික සාන්දීතිකයි අකාලිකයි ඒහිපස්සිකයි ඔබට මේ මොහොතේ දකින්න පුළුවන් ටිකක්. හැබැයි අහුවෙන්නේ අල්ලගන්න නේද උත්සාහ කරන්නේ? ආනන්ද හාමුදුරුවන්ගේ ධර්මය අල්ලගන්න උත්සාහ කරනවා. අල්ලගන්න බෑනේ. ඉතින් තමන්ගේ මාංශය ඉතින් වෙලා වෙලා මොනව හරි තේරුම් ගනි අවසානයේ. යම්කිසි මාර්ගයක ගිහිල්ලා 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 කෙලවරටම හරි ගිහිල්ලා මේ මාර්ගය වැරදි කියලා හරි තේරුම් ගත්තොත් ඒක වැදගත් නේ. මේ මාර්ගය වැරදි කියලා තේරුම් ගත්තොත් ඒක හරි. එතකොට එයා ආයිහ ඒ මාර්ගේ යන්නේ, එයා හැරිලා හරි මාර්ගේ යනවා. ඒ නිසා ඔබ වැරදි මාර්ගයකින් ධර්මය අල්ලන්න හදනවා. අල්ල ගන්න බෑ. අපිටත් ඇවිල්ලා කියනවා ධර්මය ඇල්ලෙන්නේ නැහැ කියලා. අපිටත් ටිකක් නිශ්ශබ්දව ඉන්න සිද්ධ වෙනවා. තව ටිකක් ඔහේ අල්ලගෙන ඉද්දාවි කියලා. ඒක තමා තුළින්ම තමන් අඳුන ගත්තාමනේ එතකොට නොවරදින විදියට එයා ඉගෙන ගන්නවා. රහතන් වහන්සේලා රහත් මෙහෙණින් වහන්සේලා කියලා කොටස් දෙකක් හිටියා කියලා ශාසන ඉතිහාසයේ උගන්වනවා. එහෙම නේද? රහතන් වහන්සේලා තිදලා තියෙනවා, රහත් මෙහෙණින් වහන්සේලා තිදලා තියෙනවා. සම්පූර්ණ බොරුවක්. ආර්ය මාර්ගයට ආවට පස්සේ රහතන් වහන්සේලා රහත් මෙහෙණින් වහන්සේලා කියලා කොටස් දෙකක් ඇති වෙන්නේ නැහැ, නිර්මාණයක් වෙන්නේ නැහැ. ඒ සියලු දෙනාටම එක වචනයයි යොදන්නේ, අෂ්ටපුරිස පුද්ගල, ආර්යෂ්ටාංග මාර්ගයට පැමිණිය පුජ්‍යලයෝ. ඒකේ ස්ත්‍රී පුරුෂ භේදයක් දක්වන්නේ, ස්ත්‍රී පුරුෂ ભેදයක් දැක්ව හොත් තව දුරටත් එය ලෞකිකයි. එහෙම නෙමෙයිද? ස්ත්‍රී පුරුෂ භාවයක් දැක්ව හොත් තව දුරටත් ඒ කාර්ය අෂ්ටාංග මාර්ගයේ නෙමෙයි, ඒක පුජ්‍යලානුගතයි. නේද? පින්නතුන දැන් ඕක කිව්වාම ඔන්න දැන් මේ අකාව කන්න එපැයි මූ විකෘති කරනවා කියලා හිතන්නේ. ඉතින් මම හිතනවා පින්නතුන්ට බලමු, මේ දැන් බලන්න මේ සත්වයේ කුජලයක් ඉන්නවා කියලා හිතීම මොනතරම් බොරුද කියලා මේ වජිරා සූත්‍රය බලන්නකෝ. වජිරා සූත්‍රය සඳහන් වෙනවා, කින්නු සත්වෝති පච්චේසි. ඔබට මේකේ සත්වයේ ඉන්නවා කියලා ප්‍රත්‍යක්ෂ වෙනවනම්, තේරෙනවනම්, හැඟෙනවනම්. හැඟෙනවද නැද්ද? මම සත්වෙක්, මම ගැහණියක්, මම පිරිමික් කියලා හැඟෙනවද නැද්ද ඔබට? හැඟෙනවා. හැඟෙනවා නම් කින්නු සත්වෝති පච්චේසි. ඔබට එහෙම හැඟීමක් එනවනම් මම සත්වෙක්, මම ගැහණියක්, මම පුරුෂයෙක් කියලා හැඟීමක් එනවනම් මාර දිට්ටි ගතන්නුතේ. ඔබ අරන් තියෙන්නේ මාරයාගේ දෘෂ්ටියක්. බුදුහාමුදුරන්ගේ සම්මා දිට්ඨිය නෙමෙයි අරන් තියෙන්නේ, මාරයාගේ දිට්ඨිය. බුදුහාමුදුරන්ගේ තියෙනවා සම්මා දිට්ඨියක්, මාරයාගේ තියෙනවා දිට්ඨිය. මාර දිට්ඨි ගතන්නුතේ, මාර දිට්ඨිය. සුද්ධ සංඛාර පුඤ්ඤෝ යං නයිද සත්තුක ලබ්බති. මේ සංස්කාර පින්ඩයකට සත්වයා කියන නාමය සම්මුතිය ලැබිලා තියෙනවා. මැටි ගොඩකින් ස්ත්‍රියක් හදලා මේක ස්ත්‍රියේ කියන, පුරුෂයෙක් හදලා පුරුෂයෙක් කියන. නමුත් මේ දෙකේම තියෙන මොකද්ද? මැටි. ඒ මැටි ගොඩෙන් අලියෙක් හදලා අලියා කියන, මීහරකෙක් හදලා මීහරකා කියලා කියනවා. නයිද සත්තු උපලබ්ධති. ඒක සම්මුතිය. මෙහි දුකයි කියලා දෙයක් තියෙනවා. ඒ දුකම අවිභවයම තමයි නිර්වාණය කියලා කියන්නේ. ඒ දුකේ නිරුද්ධ වීමමයි දුකේ නිරෝධ වීම කියන්නේ. ඥාඤ්ඤත්‍ර දුක්ඛා නිරුජ්ජති. වෙනාන් දෙයක් නම් නෑ කියලයි කියන්නේ. වෙනයම් දෙයක් නම් නිරුද්ධ කරන්න නෑ කියලයි කියන්නේ. මේ දුකේ නිරෝධයම විතරයි. එවන අර වැරදි වැටහීම අයින් කරන්න ඕනේ. වැරදි වැටහීම අයින් කරන්න ඕනේ. සෝමා සූත්‍රයේදී තාම පැහැදිලිව කියනවා ඉත්ති භාවෝ කිං කෛරා. ස්ත්‍රී භාවයේ කියන එක මුල් කරගෙන එක්තරා මාරාවේසෙන් යුක්ත පුජ්‍යලෙක් ස්ත්‍රී භාවයේ මුල් කරගෙන ස්ත්‍රී භාවය හැල්ලු කරලා මේ ස්ත්‍රී භාවයට පුළුවන්ද නිවන් දකින්න කියලා මාරෙක් ඇවිල්ලා කිව්වා කියලා සඳහන් වෙනවා. මාරෙක් කියන්නේ ඉතින් වැරදි අදහසක් ඉදිරිපත් කරාම ඉතින් එයා මාර දිට්ටියක්, මාර මිනිස්සෙක් තමයි. අපි කියන්නේ මට මාරි මාරෙක් හම්බුනේ කියලා. ඒක තමයි මාරයා. පෙර ලෝකෙන් මාරයා. මාර ආවේශයන් සිද්ධ තියෙන වෙනවා. තමා තුළ හැම කෙනෙක්ම ඉන්නෝනේ. ක්ලේශ මාරයා ඉන්න ඕනම කෙනෙක් තුළ. ඉත්ති භාවෝ කිං කෛරා කුමක් කරන්නද? ඉත්ති භාවද චිත්තම් සුසමාහිතේ ඥානම් විවත්තමානම් මේ සම්මා ධම්ම විපස්සතෝ. සම්මා ධර්මය කොට නගා ගත්තද පස්සේ ස්ත්‍රී භාවය කුමක් කරන්න? දැන් මේ සම්මා ධර්මයේ මනාව වටහා ගන්නයි පින්නතුන්නේ උත්සුක වන්නේ. යස්ස නූන සයා එවං ඉත්තාහම් පුරුසෝතිවා කිංචිවා පනාඤ්ඤස්මින් තං මාරෝ වදන්තු මරහතු. මම ස්ත්‍රියෙක්, මම පුරුෂයෙක්, මම පුජ්‍යලයෙක් කියලා යමෙක් ගන්නවා නම් ඒක මාරයාගේ වදන, ඒක මාරයාගේ ප්‍රකාශයක්. ස්ත්‍රී භාවයේ මුල් කරගත්ත ඒ නිගාව මට නෙමෙයි ඔබ ගිහින් කරන්න. ස්ත්‍රී පුරුෂ භාවය බෙදාගත්ත කෙනෙකුට, මම ස්ත්‍රී පුරුෂ භාවය බෙදාගත්ත කෙනෙක් නෙමෙයි. කවුද කියන්නේ මේ? සෝමා රාත්මේරින් වහන්සේ. ඉතින් ආයි වචනට එනකොට නේද සෝමා රාත්මේනින් වහන්සේ. මේනින් වහන්සේ ස්ත්‍රී භාවය යොමු වෙලා වචනේ එච්චර සත්‍යයක් නැහැ. වචනවල කිසිම ඇත්තක් නැහැ පින්නතුනි. වචනවල ඇත්තක් නැහැ. එසා වචනවලට ඔබෙන් පවතින දර්ශනය ඔබ ලබා ගන්න මහන්සි වෙන්න ඕන. සම්මා දිට්ඨික හයක් තියෙනවා. මේ සම්මා දිට්ඨික හයම පින්නතුන්ගේ ඥානය තුළ වර්ධනය වෙන්න ඕන. කම්මස්ස කතා සම්මා දිට්ඨිය. ඒක සාමාන්‍ය මූලික ප්‍රාථමික මිනිස්සෙක් ළඟ තියෙන්න ඕන දෙයක්. මම හොඳක් කරොත් හොඳක්, නරකක් කරොත් නරකක් ප්‍රතිවිපාක තියෙනවායි කියන සම්මා දිට්ඨිය. විපස්සනා සම්මා දිට්ඨිය. යමක් නුවණින් විමසා බලා තේරුම් ගැනීමේ හැකියාව තියෙන්න ඕන. මේ තියෙන්නේ මගේ හිතේ තරහ හිතක්, මේ තියෙන්නේ ලෝභ හිතක්, මේ තියෙන්නේ ද්වේෂ හිතක්, මේ තියෙන්නේ ඉරිසියාස හිතක්, මේ තියෙන්නේ මාන හිතක්, මේ මතුනේ උද්දච්චකමක්, මේ මතුනේ නීවරණයක් කියලා දැනගන්න පුළුවන් නුවණක් තියෙන්න ඕන. නැත්නම් තමන්ගේ හිතේ පහළවීමවත් හඳුනගන්න බැරි ඥානයක්. ඒ කියන්නේ අපි කිව්වොත් සුරාපානය කරපු කෙනෙක් වගේ කියලා. මත් වීමකින් ඉන්න කෙනෙකුට මේකක්වත් තේරෙන්නේ නැහැ. තමන්ගේ සිත්වල පහළ වෙන්නේ මොනවද කියලාවත් තේරෙන්නේ නැහැ. අන්ධ වෙලා ඉන්නේ. ඉතින් විපස්සනා සම්මාදිට්ඨියක් තියෙන්න ඕන. ඊළඟට චතුසත්‍යක සම්මාදිට්ඨියක් තියෙන්න ඕන. මේක තමයි දුක. මේක තමයි දුක හැදෙන විදිය. මේක තමයි දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදාව. මේ තමයි නිරෝධය කියලා හොඳට තේරුම් ගන්න පුළුවන් නුවණක් තියෙන්න ඕන. ඒ සම්මාදිට්ඨික මොනවද? චතුසත්‍යක සම්මාදිට්ඨිය. ඊට පස්සේ කන්ධාන සම්මාදිට්ඨිය. මේ පංච උපාදානස්කන්ධය පිළිබඳව, පංචස්කන්ධය පිළිබඳව, සදායතන පිළිබඳව අවබෝධයක් තියෙන්න ඕන. යථාර්ථය වටහාගෙන තියෙන්න ඕන. මේකේ දුකේ ප්‍රධානම තත්වය සංකීර්තේන පංච උපාදානස්කන්ධා කියන වගේ මේ කන්ධාන සම්මාදිට්ඨිය හොඳින් වර්ධනය කරගෙන තියෙන්න ඕන. ඊට පස්සේ නිර්වාණ මාර්ගයට මේ හැර වෙන මගක් නැහැ කියලා මග්ග සම්මාදිට්ඨිය තියෙන්න ඕන. පින්නතුන්ට එතන ඉන්නවද ඔය ඇත්තෝ? ආය අතන භාවනා යන්න ඕනේ, මෙතන භාවනා යන්න ඕනේ, ආනන්ද හඳුරු කියන එකේ සැක සංකා සහිත බලමින් ඉන්නවද? එහෙම නැත්නම් කෙලින්ම සැක නැතුව මාර්ගයේ ගමන් කරනවද? මාර්ගය පැහැදිලි නම් එයා වේගය දිහත් කරනවා. දැන් මාර්ගයේ අපැහැදිලි මාර්ගවල අපි යනවා වාහනේ. මාර්ගය ගැන සැක සහිත මාර්ගයක ඔබ යන විදිය කියන්නේ වාහනේ. පාර නම් මේකද දන්නේ නැහැ හරියට. අර බෝඩ් එකත් බලන, මේ පොඩ්ඩක් බලන, පොඩ පොඩ ඕම ඉන්නේ. හිමින් යම් හිමින් යම් පොඩ්ඩක් යම්. ඉස්සරහා කෙනෙක්ගෙන් අහම්, කාගෙන් හරි අහම්, ආයි ස්ලෝ කරනවා, ආයි යනවා, ආයි ටිකක් හිතන මේක වෙන්නේ නැති පාර යම් යම් ටිකක්. ආයි ටිකක් දුරකින් කියනවා නෑ වගේ නේ, මේ මේක වෙලක් තිබ්බේ නෑ නේ, මේ මේව තිබ්බේ නෑ, මේ මේ පාර නෙමෙයි වගේ, ආයි මේ පාර නෙමෙයි වගේ. අපි යන්තාව ටිකක් ගිහින් බලමු. සැක මාර්ගයක එහෙම නේද අපි යන්නේ? ආ අහනවා, ආයි අහනවා, ආයි කෙනෙක්ගෙන් අහලා සීය කෙනෙක් කියනවා මට එච්චර ඇහෙන්නේ නෑ, තේරෙන්නේ නෑ කියනවා. එහෙම නැත්තම් තව එක්කෙනෙක් මට එච්චරම මන් දන්නේ නැ මේ පළාත නෙමෙයි කියනවා. ඉතින් ඔන්න ඔය වගේ අපිට නොයෙකුත් අගරතැබ්බ වෙනවා. මෙන්න සැක සහිත මාර්ගයක යද්දි තියෙන ස්වභාවය. ඉස්සරහට යනවා, බ්‍රේක් ගන්නවා, ආය නතර කරනවා, ආය යනවා, ආය පාර අහනවා, ආය යනවා, ඔන්න ඔහොම තියෙනවා. ඉතින් හරියට මඟ දන්න මිනිස්සෙක් එන්න ඕන ස්ථාවරම. ස්ථාවරම මේ මඟ දන්න මිනිස්සෙක් එන්න ඕන. ඉතින් අපි එක හරියට පොලිස් නිලධාරියෙක්ගෙන් හරි විශ්වාසවන්තනීය කෙනෙක්ගෙන් හරි විශ්වාසවන්තනීය ආකාරයකට මාර්ගය දැනගත්තහම අන්න මාර්ගය අපි වෙනස් කරලා බොහොම වේගෙන් ධාවනය කරනවා. මෙන්න මේ සැකේ කියන කාරණේ තිබුණොත් මාර්ගය ගමන බොහොම ස්ලෝ කරනවා. එයා ඍජුව යන්නේ නැහැ ගමන. ඒ නිසා මේ පින්නතුනේ මග්ග සම්මාදිට්ඨිය හරියටම තියෙන්න ඕන. ඒක තියෙනවද ඇත්තන්ට? මාර්ගය පැහැදිලි කමන්නේ කොහේ හරි යනවා කියලා. මාර්ගය වැරදි කියලා හිත හිතා හරි මාර්ගය යන අයත් ඉන්නවා. හරි මාර්ගය යනවායි කියලා හිත හිතා වැරදි මාර්ගවල යන අයත් ඉන්නවා. හරිම මාර්ගය කියලා හිතා වැරදි මාර්ගවල යනවා, වැරදි මාර්ගය කියලා හිත හිතා හරි මාර්ගයේ යනවා, හරි මාර්ගයමයි කියලා හිත හිතා දැක දැක හරි මාර්ගයේම යනවා. මේකට ඉතින් තියෙන්න ඕන අවබෝධය තමයි සසර පුරුදු කරන ලද අවබෝධය මේ භවයන් තුල පුරුදු කරන ලද අවබෝධය තමන්ගේ ආධ්‍යාත්මය පිළිබඳව සැකහැර තියෙන අවබෝධය වෙන්න ඕන. පොතෙන් නිවන් දකින්න අයට වඩා ගොඩක් ඉක්මනින් හිතෙන් නිවන් දකින්න අය නිවන් දකිනවා. පොතෙන් නිවන් දකින්න අයට අම්මෝ තියෙනවනේ සෑහෙන දෘෂ්ටි තියෙනව නිවැරදි කරගන්න. ඈ අපි නිවන් දකින්නවා නම් දකින්න ඕන බුද්ධාගමට අනුවමයි. අපි නිවන් දකින්න ඕන බයිබලයට අනුවමයි. අපි නිවන් දකින්න ඕන පුරාණයට අනුවමයි. අපි නිවන් දකින්න ඕන මේ ආගමට අනුවමයි. භගවන් ගීතාවට අනුවමයි. එහෙම නිවනක් තියෙනවද ලෝකේ? එහෙම නිවනක් තියෙනවා නම් ඒක දෘෂ්ටියක්. සැනසීම කියන්නේ පොදු දෙයක්. දුක කියන්නේ පොදු දෙයක් මනුස්සයන්ට නේද? දුක බුද්ධාගමේ කතෝලිකයි මුස්ලිම් හින්දුනායි කියලා බෙදෙනවද? නෑ, හැමෝගෙම කඳුල එකයි. හැමෝගෙම දුක එකයි, සංවේගය එකයි. හැමෝම අඬනෝ පුත්‍රයා නැතිවීමෙන්, ස්වාමියා නැතිවීමෙන්, බිරිඳ නැතිවීමෙන් හැමෝම අඬනෝ. අපිට පේන දුක එකයි, සතුට එකයි. ඒත් එක තේරුම් ගන්න නැති එකනේ ප්‍රශ්නේ. ඇඳුමෙන් ආගමික වෙලා කින්තේ ජටාහි කින්තේ අජින සාටි ආභ්‍යන්තරං ගහනම් බාහිරම් පරිපජ්ජසි. මේ බාහිර උපයක් දාගත්තයි කියලා කිසිම කෙනෙක් පාරිශුද්ධත්වයට පත් වෙන්නේ නැහැ, ආගමිකයෙක් වෙන්නේ නැහැ, දාර්ශනිකයෙක් වෙන්නේ නැහැ. අභ්‍යන්තරේ පිරිසුදු කරගන්න ඕන. මෙන්න මේ අභ්‍යන්තරික පිරිසුදු මිනිස්සු අපිට හොයන් යන්න ඕන. පිටින් මොන ඇඳුම් ඇඳලා ඉන්නවද කියන එක නෙමෙයි. දැන් අපි පින්නතොට මේ මග්ග සම්මාදිට්ඨිය තියෙනවා නම් එයාත් දන්නවා මේ මග හැරෙන්න වෙන මගක් නැහැ කියන එක. ඒක ඇති වෙන්න ඕන වෙනසක්. දැන් මාත් අවසාන මොහොතේදී මගේ අර ආධ්‍යාත්මික හිරවීමේ ගැටලුවක් තිබිලා මේ අවුරුදු 20කට විතර කලින් මම ලියා ගන්න ගියා. මගේ ගුරුවරයා අහුව දෙයක් තමයි මේ වහන්සේට වෙන වෙන මාර්ග පිළිබඳවත් විශ්වාසය ඇති, ඒකයි ප්‍රමාද. මම එතකොට කිව්වා නෑ, මං අනිකුත් ප්‍රතිපදාවන් පුහුණු කරලා තිබුණු නිසා මට සැකහැර මම දැනගත්තා මේක තමයි නිරෝධගාමි ප්‍රතිපදාව. මේ ක්‍රමයට තමයි, මේකින් තමයි නිවන් දකින්නේ. ඉතින් මම මතක් කළා මගට අල්ල රේඛා වගේ ගමන පැහැදිලි. ඒ කියන්නේ මග්ග සම්මාදිට්ඨිය 100%යි. එතකොට මොකද්ද මට තිබුණ නැත්තේ? මග්ග සම්මාදිට්ඨිය හොඳට තිබුණා, තිබුණ නැත්තේ ඵල සම්මාදිට්ඨිය. දැන් මට ඒක තමයි අභියෝගය වෙලා තිබුණේ. අන්න මම මග්ග සම්මාදිට්ඨිය ගැන මම කිව්වා, ඒ ගැන මට සැකයක් නැහැ. මේකම තමයි මාර්ගය. නමුත් මට තියෙන ප්‍රශ්නේ මට මේක යථා අවබෝධය නොවීම විතරයි. මට අනිත් සම්මාදිට්ඨික ටික හොඳට තියෙනවා. අන්න ඵල සම්මාදිට්ඨියයි ඕන කියලා. එවනම් අපි මමත්වෙන් අල්ලගත්ත මොකක් හරි එකක් නිසා තමයි රැඳීම තියෙන්නේ. ඒක හරියට පෙන්වුව ඇඟිල්ලෙන්. ඇඟිල්ල තියලා පෙන්නනවා වගේ පෙන්වුව හරියට. මොකද්ද? මං හරියට වීරිය අධික චරිතයක්. එතකොට වීරිය සංකාරයක් බවට පත් වෙනවා. මගේ වීරියෙන් නිවන් දකින්න බෑ කියලා. වීරියෙන් නිවන් දකින්න බෑ. මේකට වීරිය යොදනවා වැඩි ඇති. වීරිය බරපතල දෙයක් බවට පත් වෙලා. ඒ දවස්වල මට හොඳටම වීරිය තිබුණා කියලා මම දන්නවා. මොකද බඩිකින්නෙන් ඕන නම් මට බඩිකින්නෙන් ඉන්න පුළුවන් සතියක්. අයහත්ේ කාලේ යගේ තිබුණා වැටෙන්නේ. වෙන දවස නම් වෙන අය නම් දවසක් කන්න නැතුව හිටියන් කලන්ත දාලා වැටෙනවා. මං සති එක දිගට ගමන් ඇවිද ඉඳලා තියෙනවා. ආහාර නැතුව සතියක් ආහාර නැහැ. ඒකට හේතුව මේ වෙලාවට වැළඳීමේ ප්‍රශ්නය. මෙහි ඉඳලා එහාට යනවා එහෙ දවල් දාන්නේ නැහැ. පහු වෙලා ආයි උදේ පාන්දරින් පිටත් වෙන්න සිද්ධ වෙන උදේ දානෙත් නැහැ. ආයි ඒ තැනට යනකොට ආයි දවල් වෙලා. ආයි දවල් දාන්නේ නැහැ. මොකද අර මං දැඩිව අර ඒ ශික්ෂණයටත් ගරු කරන නිසා ඉතින් මුකුත් නැහැ. ඔය විදිහට සතියක් විතර පස්සේ ගණන් හදලා බලනකොට සතියක් විතර මට නැහැ. ඉතින් හත් වෙනි දවසේ විතර වෙනකොට මං හිටගෙන ඉද්දි ටිකක් මං අමාරුවෙන් ඉන්නේ කියලා දැනගෙන මේ මට මතකයි මං එතකොට වරකපොළ බස් හෝල්ඩ් එකේ ස්ටෑන්ඩ් එකේ හිටියේ. මේ කොහොම හරි කන්ඩක්ටර් කෙනෙක් දැකලා තියෙනවා මගේ අපහසුතාවය. ඊට පස්සේ වැටෙන්න වගේ එනකොට මම ගිහිල්ලා අනික මේ කොහොම හරි වාඩි වුණා ළඟම තිබුණු මේ පදිකයා මගේට වාඩි වෙන්න තියෙන මේ වේක එකේ කවුරු හරි වාඩි වෙලත් ඉඳලා තියෙනවා ඒ ළඟම. මට නමුත් ඒක නිච්චයක් වුණා. මං හරි ගිහිල්ලා වාඩි වුණා. මොකද වාඩි වුණ නැත්තම් වැටෙනවනේ. එතකොට මේ දැනගත්තා මේ හාමුදුරු අපහසුතාවයකින් තමයි මේ ඩක් ගාලා වාඩි වුණේ කියලා. එතන ගෑනුද වියද කොහෙද හිටියේ දෙන්න තුන් දෙනෙක් වාඩි වෙලා. නමුත් මට ඕක ගෑනුද පිරිනිත කියලා හොය හොයා ඉන්න හැමෙන්නේ මට කලන්තය ඇදිලා වැටෙන්නයි යන්නේ. මං ගිහිල්ලා වාඩි වුණා. ඉතින් ඒගොල්ලොත් ඒක තේරුම් ගන්න ඇති නේද හාමුදුරන්ට අපහසුතාවයකින් කියලා. ඊට පස්සේ අර පුජ්‍යලයා ගෙනල්ලා මට මතකයි බීම් බෝතලයක් දුන්නා ඔන්න කියලා. ඒකත් අර මේ සැර එකක් දුන්නේ තියර් කැමිකල් බීම් එක. ඒක විවහම තව ඩබල් වෙනවා ඔබ. නමුත් අර පැනිරහ නිසා පොඩ්ඩක් අපෙලා හිටියා. ඊට පහුවෙන්ද වෙනකන් ආයි. ඉතින් අර ඒ වගේ වෙනතුරු වීරිය අධිකයි. මේ වීරිය අධික භාවයේ ධර්මයටත් යොදන වීරිය අධිකයි. ඒ වීරිය නිසා තමයි අද මෙතන ඉන්නේ ඒ වීරිය. නමුත් ඒක සසලට බාධාවක් කරගන්න නැතුව හරියට ගුරුවරයා පෙන්නවා මම ඒක නිදහස් කරගත්තා. ඉතින් අපිට මේ ධර්ම කරුණක් කියලා දුන්නාම ඒක ගෙදර ගිහින් බලන්නම් කියලා කල්පනා කරන්නේ නැහැ. පන්සලට ගිහිල්ලා මම ඒක ගැන හිතන්නම් කියන්නේ නැහැ. අපි එවලෙම ඒක විසඳ ගන්නවා. නුවණින්. එවලෙම ඒ වීරිය අත්හැරියා. ඒ වීරිය අත්හරිනකොට තමයි යන්න ස්වභාවයේ සම්බන්ධතාවය තමන්ට පටන් ගන්න. විශ්වයේ සම්බන්ධතාවය පටන් ගන්නවා. ඒක ඇක්ටිව් වුණා කියලා තේරෙන්න පටන් ගත්තා. ක්‍රියාත්මක වෙන්න පටන් ගත්තා. මේ වීරිය අත්හැරපු ගමන්. එහෙනම් වීරියෙන් නිවන් දකින්නේ නැහැ. නිරායාසයෙන් තමයි නිවන් දකින්නේ. නිරායාසය කියන එක මතු වුණා. මම වසර අවුරුදු 15 විතර ඉඳලා 15-16 වගේ වසරවල ඉඳලම සොයපු එක දෙයක් තමයි නිරායාසය කියන එක. මොකන්ද කියන්නේ? ඔබ නිවන් දකින්නවා කියන කාරණේ ඔබට ඔළුවට බරපතල වැඩි නම් ඔබ හොයන්නේ නිරායාසය කියන එක. ඒ අර්ථයයි නිර්වාණ අර්ථයයි අතර කිසිම වෙනසක් නැහැ. වේදනය කරලා ගන්න කෙනෙකුට මොනවා හරි සංස්කාර පටලවලා ගන්න පුළුවන්. නමුත් මා දකිනෝ නිරායාසය තුලයි නිර්වාණය තුලයි තියෙන එකම ගුණය. දැන් නිරායාසය කියන්නේ මොකක්ද? දරාගෙන නැහැ කියන්නේ. නිර්වාණය කියන්නේ මොකක්ද? ඒ දරාගෙන නැහැ, බැඳීම් නැහැ කියන එක. එහෙමනම් නිර්වාණය කියන වචනේ ඔබට බරපතල වැඩි නම් ඔබ පාවිච්චි කරගන්න නිරායාසයට පත් වෙන්න ඕන මම. අන්න පින්නතුනේ නිරායාසයට පත් වුණා. නිරායාසයේ මාර්ගයට වැටුණා. අන්න නිරායාසයේ මාර්ගයේ දැන් යනවා. එදා තමයි ජීවිතේ පරිවර්තිත දිනය. ඒ දිනේ අපූර්ව දිනයක් අපි හැම අවුරුද්දෙම නේ නත්තා දවසේ අපි සිහිපත් කරනවා විශේෂ දිනයක් හැටියට. ඒ දවස නත්තා දවසක් වීම තමයි විශේෂත්වය උනේ. ජීවිතේ දෙවෙනි කරලා ධර්මයේ පළවෙනි කරලා ධර්මයේ හැරෙන්නට නම් වෙන සැනසීමක් නැහැ කියලා අපි ධර්මයේ හොයපු නිසාමයි අපිට ධර්මය ලැබුණේ. ඔබට හිතෙනවා නම් වෙන දෙයක් තියෙනවා සැනසෙල්ලක් කියලා හිතෙනවද බලන්න? ඒක මුලාවක්. මව්පියන්ට දරුවෝ පිට නැහැ. ස්වාමියාට භාර්යාව පුරුෂයා පිට වෙන්නේ නැහැ. සසරදී සුළු පිටවීම ටිකක් විතරයි පුළුවන්. තමන් රෝහල් අධිපති කෙනෙක් වුණත් වෛද්‍යවරුන්ට එහෙම පිහිට වෙන්න බෑ. ඉතින් නවලෝක මුදලාලි එහෙනම් මැරෙන්නේ නෑනේ. නවලෝක හොස්පිටල් එක තියාගෙන ඉන්නවනේ. එහෙම පිහිට වෙන්න බෑ. එහෙනම් ජනාධිපතිවරු මැරෙන්න විදියක් නෑනේ. ඉතින් එහෙම පිහිට වෙන්න බෑ. තමාට තමා පිහිට වෙන්න උනත් ආයේ අතනෝ දාතෝ. සසරේදී අපි ආවේ තනියෙන් යන්නේ තනියෙන්. තේරුම් ගන්න දෙයක් නැහැ පින්නතනේ. තේරුම් අරගෙන 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 මේක තේරුම් ගන්න දෙයක් නැහැ කියලා තේරුම් ගන්න එක ගන්න කරන්න තියෙන අවසානෙට. තේරුම් අරගෙන 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 කෙලවරටම ගියාම මොකද අවසානෙ තේරෙන්නේ? තේරුම් ගන්න දෙයක් නැහැ කියලා. මේ ලෞකිකත්වයේ ඉදදීනේ පින්නතුනේ දිග පළල උස මහත කොට මිති ස්ත්‍රී පුරුෂ මේ ඔක්කොම අනින්නේ ලෞකිකත්වයේ තුල. විශ්වයට සම්බන්ධ වෙච්ච ගමන්, ලෝකෝත්තරත්වයට සම්බන්ධ වෙච්ච ගමන්, නිරායාසයට සම්බන්ධ වෙච්ච ගමන්. එහෙම නැත්නම් අපි එතෙන්ට තව වචනයක් පාවිච්චි කරන්න පුළුවන්, අකාලික කියන වචනය. නිරායාසයත් අකාලිකයි, අකාලිකත් නිරායාසයි. එතකොට මේ නිරායාසයට පත් වෙච්ච ගමන් පින්නතුනේ අර ඔක්කොම සම්බන්ධතා නැහැ. ඔබේ මේ විදර්ශනාව දැනුවත් වීම උදෙසා නෙමේ, ආත්ම පරිවර්තනයක් උදෙසා මේ දේශනා කරන්නේ. නොලෙජ් එකක් දෙන්න, දැනුමක් දෙන්න බණ කියන හාමුදුරුවෝ වෙනම ඉන්නවා. උන්වහන්සේලාගේ ඉතිහාසය, බුදුහාමුදුරන්ගේ කතන්දර ටික, බුදුහාමුදුරන්ගේ කාලයේදී සූත්‍ර දේශනා ටික, කතන්දර දේශනා හැටියට අහගන්න පුළුවන්. ඒක වෙනම කතාවක්. ඒකත් අහගන්න, ඒකත් බලාගන්න. ඒක හොඳයි. නමුත් ආත්ම පරිවර්තනයක් සඳහා, ඵල සම්මා දිට්ඨි ලබා ගැනීම සඳහා කටයුතු කරන්න ඕන. ඵල සම්මා දිට්ඨියෙන් පූර්ණත්වයටපත් වෙන්නේ අනිකුත් ඒ සම්මා දිට්ඨික පහ සම්පූර්ණ වෙනවා. යහපත් දැකීම, හරි දැකීම, නෙවැරදි දැකීම, සුද්ධව පිරිසිදුව පාරිශුද්ධව දැකීම, අඩු නැතුව දැකීම, සිදුරු නැතුව දැකීම ආදී වශයෙන් ගොඩාක් අපිට පාවිච්චි කරන්න පුළුවන් සම්මා දිට්ඨිය කියන වචනය තුල. දෙයක් පිළිබඳව පූර්ණම අවබෝධ කර ගැනීම සම්මා දිට්ඨිය. ඉතින් ධර්මය අවබෝධය කරගන්න හරිම ලේසි. ඇයි එතකොට අමාරු වෙලා තියෙන්නේ? මේ ඇත්තෝ මේක බරපතල විදියට හොයනවා. නිරායාසේ හොයාගෙන එන්න පුතේ කියලා ගෙදර කිව්වහම ටෝච් එකක් අරගෙන ගිහිල්ලා මේ යකා ඇඳපල්ලේ හොයනවා. කබඩ් වල හොයනවා, ඈ හට්ටි වලම් පෙල්ලල හොයනවා. මේ යකාගේ අදහස වංගෙඩියක් විතර ලොකු එකක් වෙන්නේ නැති කියලා මේක. ඉතින් මේ උන්දලත් එහෙම තමයි. ටෝච් එකක් අරගෙන ගිහිල්ලා මේ හැම තැනම හට්ටි වලම් පෙල්ලල උඩ තට්ටුවේ අඩ තට්ටුවේ ආලබාල ගෙදර අහුමුළු වල පාරවල් වල හැම තැන හොයන මොකද්ද? නිරායාසය. තේරුම් ගැනීම වැරදිනේ. තේරුම් ගැනීම වැරදි. තේරුම් ගැනීම වැරදි. මොකද්ද තේරුම් ගැනීම වැරදි කියලා කියන්නේ? නිරායාසය කියන්නේ මොන වගේ දෙයක්ද කියලා තේරුම් ගත්තේ නැහැ. ඒකනේ ටෝච් එකක් අරන් ගින් හොයන්නේ. දුවදුවා හොයන්නේ. පෙරලි කෙරලි හොයන්නේ. හරියට තේරුම් ගත්තේ නැහැ. එහෙනම් හරියට ඒ විපස්සනා සම්මා දිට්ඨිය තියෙන්න ඕන. මොකද්ද මේ තථාගතයන් වහන්සේ දේශනා කළේ අපිට? ඉස්සර මිනිස්සුන්ට ඔය පොත්පත් තරව මේව ආගම් වැඩි ඔළුවේ තිබ්බේ නැහැ ගොඩක් දෙනෙක්ගේ. මොකද මේ වගේ යුගයක් නෙමේ ඒ කාලේ. පොතපත බහුල නැහැ, රෙදිපිලි බහුල නැහැ, මේ වගේ සංවේදන මාර්ග මුකුත්ම නැහැ නේද? අනබෙරයක් ගියොත් නිසා මේ නැත්තන්නේ. ඒ වගේ මිනිස්සු හරි නිදහසේ හිටිය සමහර මිනිස්සු අවදීන් ජීවිතේ දිහා බැලුවා. සමහර මිනිස්සු ඔහේ නූගත් තමයි ඉතින් එදා වෙලා හරි හම්බ කරන් කාලා දරු පවුලක් හදාගෙන ඉඳලා මැරිලා ගියා. සුළු පිරිසක් ධර්මයක් මුණ ගැහුණත් නැතත් යම් කිසි කල්පනා කරන ගුණයකින් යුක්තව ජීවිතේ උපදින මිනිස්සුයෝ ඉන්නවා. හැම දෙයක් පිළිබඳව මොහොතට ගැඹුරින් කල්පනා කරන්න පුරුදු වෙච්ච මිනිස්සු ඉන්නවා. ඔළුව පාවිච්චි කරන අය ඉන්නවා. ආන්න ඒ අයට තථාගත ධර්මය මුණ ගැහුණාම අර උග්ගටි තඥ කියන පුජ්‍යලයෝ කියන්නේ අන්න ඒ වගේ අය. මේ ධර්මය වචනයක් ඇහුණත් මේ වචනේ ගැඹුරින් ගැඹුරට නොසිඳ බලනවා. හොඳින් පිරිස්සා බලනව අවබෝධ කරගන්න මහන්සි වෙනවා. අන්න ඒ නිසා ඇත්ත ධර්ම අවබෝධය කරගන්න. එසා පෙන්නතුන්ට මගතොට වෙන්න පුළුවන්, යන එන වාහනේ වෙන්න පුළුවන්, තමන්ගේ විමුක්තිය සලසා ගන්න මේ ධර්ම කරුණු ගැඹුරෙන් විමසා බලන්න, නුවණින් බලන්න. බලන්න දෙයක් නැහැ. හැබැයි ඒක අවබෝධ වෙනතුරු ඉතින් බලන්න සිද්ධ වෙනවා. කරන්න දෙයක් නැහැ. හැබැයි කරන්න සිද්ධ වෙනවා, වුණු කරන්න සිද්ධ වෙනවා අවබෝධ වෙනකම්. දැන් පින්නතුන් මේ දේශනාව අසා යම් මතවාදයකට පත් වුණා නම් ඒ මතවාදය අත්හරින්. යම් දෘෂ්ටියකට පත් වුණා නම් ඒ දෘෂ්ටිය අත්හරින්. මේ මාර්ගය වැරදි කියලා හිතුණා නම් ඒක අත්හරින්න. මේ මාර්ගය හරි කියලා හිතුණා නම් ඒකත් අත්හරින්න. මම මේක විදර්ශනා කටයුතුයි කියලා හිතුණා නම් පමණක් අන්නේක අනුගමනය කරන්න. ඒක වෘතයක්, දෘෂ්ටියක් කර නොගෙන. එහෙනම් විපස්සනා කරගත යුතුයි. මම මේක යෝනිසෝ මනසිකාරය කළ යුතුයි කියලා ගත්තා නම් අන්න හරි. ධර්මයෙන් පින්නතුනි මතවාද ගන්න එපා. මොකද ලෝකෙන්නේ මතවාද අරගෙන පුරවගෙන තියෙන්නේ. ධර්මයෙන්ුත් මතවාද ගත්තොත් ඔබ ධර්මයේ එතකොට විශේෂත්වයක් නෙනේ. ධර්මයෙන් සෑම විටම ගන්න ඕන ප්‍රත්‍යක්ෂතාවයක්. මතවාද ගන්න එපා. මගත ප්‍රත්‍යක්ෂතාවයක් කියන්නේ මතක තබා ගැනීමකින් තොරව තමා ළඟ තියෙන දෙයකට කියන ප්‍රත්‍යක්ෂතාවයක් කියලා. දැන් මම උදාහරණයක් වශයෙන් ප්‍රත්‍යක්ෂ දෙකක් තුනක් අහන්නම්. මේ ගින්දර පිළිබඳව ඔබට තියෙන දැනුමක්ද ප්‍රත්‍යක්ෂතාවයක්ද? ප්‍රත්‍යක්ෂයනේ. ප්‍රත්‍යක්ෂයි. මේ කවුරුත් ඒක වෙනස් කරන්න බැරි ප්‍රත්‍යක්ෂතාවයක් තියෙනවා. ගින්දර පිච්චෙනවා. කවුරු ඇවිල්ලා මට වෙන විදියකට කියලා දුන්නත් බාර ගන්න නැහැ. මොකද මන් දන්න ඕනේ ගින්දරේ හැටි. ප්‍රත්‍යක්ෂයි. දිය යටට ගිහිල්ලා පැය භාගයක් ඉන්න කියලා කිව්වොත් එතකොට අහනවා මං හුස්ම ගන්නෙ කොහොමද කියලා. එතකොට කිව්වොත් එහෙම අමාරුවක් නැහැ. ඔයාට හුස්ම ගන්න පුළුවන් වේවි යන්න යන්න දිය යට. කොච්චර කිව්වත් ඒක පිළිගන්නේ නැහැ. මොකද ප්‍රත්‍යක්ෂයෙන්ම දිය යටදී හුස්ම ගන්න බෑ කියලා. ආන් ඒ වගේ පින්නතුනේ අපිට ප්‍රත්‍යක්ෂ කාරණා තියෙනවා බොහෝමයක්. ඒවා අපිට මතවාද වශයෙන් පවත්ත ගන්න ඕනේ. ඒවා පැහැදිලිවම ප්‍රත්‍යක්ෂයි. තතු පරිදි දන්නෝ තත්තාකාරයෙන් දන්නෝ. එනම් පින්නතුනේ අපි නිර්වාණ ධර්මයේ පිළිබඳව අනේකාකාරයෙන් ඉගෙන කියා ගත්තා. පින්නතුන්ගේ ආත්මෙහි ගැලවුම් කරුවා වෙනාන් කෙනෙක් නෙමෙයි ඔබමයි. අපි මග කියන්නෝ. ගැලවුම් කරුව නෙමෙයි ගැලවීමට මග කියන්නෝ. ඔබ යම් ජයග්‍රහණයක් මේ ශාසන ධර්මයේ ලැබුවොත් ඒ ජයග්‍රහණේ 100%ක් අයිතිකාරය ඔබමයි. අපි එහෙම නෙමෙයි. අපේ යුතුකම අපේ වගකීම මේ දේශනා කරලා තියෙනවා. තේරුම් ගන්න කෙනා තේරුම් ගනිත්වාවි. තේරුම් ගන්න බැරි කෙනා විවිධ මතවාදවල දෘෂ්ටිවල ඕන තැනක වැටෙද්දාවි. මට කමක් නැහැ. මේක අහලා මට බය නැයිගෙනුත් මට වැදගත් කමක් නැහැ. හොඳ කියන අයගෙනුත් වැදගත් කමක් නැහැ. වැදගත් කමක් තියෙන්නේ මේක යථා අවබෝධය කරගන්න කෙනා ළඟ විතරයි. දැන් පින්නතුන් කියන්න බලන්න මේ දේශනාවේ අවසාන සාරාංශය එකතු කරලා ප්‍රතිඵලයක් ගැන කියන්න බලන්න. දේශනාව සම්පින්ඩන කරොත් එහෙම ඒ සම්පින්ඩන ප්‍රතිඵලය කියන්න බලන්න. සම්පින්දන ප්‍රතිඵලය සයිලන්ස් නේද? නියඳයි. මේ නිහඬියාව, නිහඬතාවය, නිහඬත්වය ගැන කියන්න වචන ගොඩාක් පාවිච්චි කරනවා. ඒ නිසා තමයි වචන වලින් ඇත්ත කියන්න බෑ කියන්නේ ඕකයි. වචන කියන්නේ පුළුවන් තරම් බොරු කියන එකම තමයි වචන වලින් කියන්නේ. වචන වලින් ඇත්ත කියනවා කියලා කියනකොට ලෞකික දේවල් වලදී ලෝකෝත්තරත්වයේදී කිසිම වචනයක් ඒ සමග සැසඳෙන්නේ නැති නිසා, කිසිම වචනයක් ලෝකෝත්තරත්වයේ කරා සමීප නොවන නිසා අපි පාවිච්චි කරනවා. ලෝකෝත්තරත්වයේදී වචන සියල්ල බොරු. ඔබට ඒක ප්‍රත්‍යක්ෂයිද? අවබෝධයිද? හාත්පස අවබෝධයිද? වචන වල ගන්න දෙයක් නෑ කියලා. තාම නෑනේ. බුදුහාමුදුරුවෝ ඉපදිච්ච ගමන් කිව්වා කියලා දේශනා කරා කියන්නේ අග්ගෝහමස්මි ලෝකස්ස කියන එක. මං ඉපදිච්ච ගමන් කියලා දෙන්නේ වචන සියල්ල බොරු කියලා. ඔය වචනේ මං හොඳට අහලා තියෙනවා. මාත් කී කියා හිටියේ වචන ඔක්කොම බොරු බොරු, මේවා කිසි අර්ථයක් නැහැ කිය ගුණාට. නියම විදියට අපි කියන්නේ ඒක හරිම ස්පූර්ණත්වයකින් තේරුම් ගියේ දවස පළවෙනි වචනය වචන බොරු. වචන වලින් මේ කතන්දරේ කියන්න බෑ. වචන බොරු. මං කියන එක නෙමෙයි අනික් කෙනාට අවබෝධ වෙන්නේ. අනික් කෙනා අවබෝධ කරගන්න විදිහ නෙමෙයි අනික් කෙනාට ඒක තේරෙන්නේ. ඒකර වචන වල ඇත්තක් තියෙනවද? ඇත්තක් නැහැ. එහෙමනම් මෙතන ඊට වහා සංනිවේදනයක් තියෙනවා. එහෙමනම් හැමදෙනාටම සම්මා සම්බුදු සරණයි.